ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
අපි දැන් එමනම් ආරම්භ කරනවා සතියේ ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනය. ලෝකයේ මේ වෙනකොට අපිට වාර්තාවට අලුත්ම තොරතුරු වැදගත්ම කාරණා කිහිපය කැටි කරලා මේ අලුත් තොරතුරු අපි ඔබ වෙත ගෙනීමේ මේ උත්සාහයට සුපුරුදු ලෙසින් සම්බන්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා, ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට. අමල්, ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
ලෝකේ පුරාම ටිකක් අමුතු ආකාරයකට කතා වෙන සිදුවීමකින් අද වැඩසටහන මම ආරම්භ කරන්නට කැමතියි. නේටෝ සමුළුවේ 70 වෙනි සැමරුම තිබුණා මේ ඊයේ පෙරේද. නේටෝ සමාජිකයන් අතර පැවතුණු මේ සමුළුවේදී කැනේඩියානු අගමැතිවරයා ජස්ටින් ට්‍රූඩෝ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව යම් විවේචනාත්මක අදහස් ඉදිරිපත් කිරීමක් පිළිබඳව මේ වෙනකොට ලෝකේ කතා බහ වෙනවා. මේ සම්බන්ධ වන වීඩියෝ දර්ශන හරහා කැනේඩියානු අගමැතිවරයාගේ ක්‍රියාකලාපයේ දෝෂ දර්ශනයටත් මේ වෙනකොට ලක් වෙලා තියෙනවා. මේ නේටෝ හමුව එතනදී යම් කිසි වැදගත් සිදුවීමක් සිදු වුණා නම් තීන්දුව తీරන අරගත්තා නම් ඒ සම්බන්ධවත් මේ ලෝකේ පුරාම කතා බහ වෙන මේ විශේෂිත කාරණා පිළිබඳවත් අපි මුලින්ම කතා බහ කරමු දමල්.
ඔව් දිදුක්ෂි, ජස්ටින් ට්‍රූඩෝ අග්‍රාමාත්‍යවරයා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති සම්බන්ධයෙන් උපහාසාත්මකව කතා කිරීමක් සම්බන්ධයෙන් නේටෝ සංවිධානයේ 70 වෙනි සංවත්සරයේ අතරතුර ඒ තිබිච්ච උත්සවයකදී නිල රූපවාහිනී දර්ශනවල ඇතුළත් වෙලා තිබුණා. මේ දර්ශනය ජස්ටින් ට්‍රූඩෝ අග්‍රාමාත්‍යවරයා උපහාසාත්මක ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කතා කරනවා. ඉතින් මේකට හේතු පාදක වෙලා තිබුණේ මේ උත්සවය යන අතරතුරේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනමාධ්‍ය සමග සාකච්ඡාවක් පවත්වලා විනාඩි 40ක් විතර ඒ සාකච්ඡාවට, ඔහුගේ පුවත්පත් සාකච්ඡාවට ගත කරලා ඒ නිසා අනෙකුත් රාජ්‍ය නායකයන්ටත් ඔවුන්ගේ වැඩසටහන පොඩ්ඩක් පස්සට එන්න සිද්ධ වුණා කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයට ලක් කරන ඒ වීඩියෝ පටය සමාජ ජාලාවල උදාහැරීමත් එක්කලා ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතන ට්‍රූඩෝ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව ඔහුට අපහාස වෙන ආකාරයෙන් ප්‍රකාශ කළ තිබුණා. ඉතින් මෙතන මේ නේටෝ සංවිධානයේ බටහිර රටවල්වල ඒ යුද කටයුතු පිළිබඳ සංවත්සරයේ එකතුව සමරන අවස්ථාවේදී මේ රාජ්‍ය නායකින් එකිනෙකා සම්බන්ධයෙන් මෙහෙම එකිනෙකාට අපහාස උපහාස කරගන්න කාරණාව තමයි සංවත්සරයේ මෙතන උත්සවේදී ප්‍රධානම මාතෘකාව හැටියට ඉස්මතු වුණේ. මෙතන ජස්ටින් ට්‍රූඩෝ සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පමණක් නෙමෙයි, ෆ්‍රාන්සේ ජනාධිපති ඉමැනුවෙල් මැක්‍රොන් සම්බන්ධෙනුත් දෙවෙනිම සැයක් සිද්ධ වුණා. මොකද මීට කලින් අවස්ථාවලදී ඉමැනුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළ තිබුණා නේටෝ සංවිධානයේ ඇත්තටම අද මොළය අප්‍රාණික වෙච්ච, නැත්නම් මොළය මියගිය රෝගියෙක් හැටියට. ඉතින් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්‍රාන්ස ජනාධිපතිවරයාත් ඉතාමත්ම දැඩි විවේචන ලක් කරා පමණක් නෙමෙයි, ෆ්‍රාන්සේ ආර්ථිකය ඉතාමත්ම දුර්වලයි, ඌට රට ඔහුගේ පාලන තන්ත්‍රය විවේචනය කළා. ඉතින් මෙතන ඇත්තටම මේ නේටෝ සංවිධානයේ සංවත්සරය අවසාන වෙන්නේ රාජ්‍ය නායකයන් එකිනෙකාට අපහාස උපහාස කර ගැනීමෙන් පසුවයි.
දැන් අමල්, එතකොට දැන් ඔය නේටෝ සංවිධානයේ 70 වෙනි සංවත්සරයේදී ලෝකයේ ප්‍රබල රාජ්‍ය නායකයන් එකතු වෙලා සිදු කරපු සාකච්ඡාවලදී හඳුනාගත්ත තර්ජන සහ එසේත් නොමෙතනම් ගත්ත තීරණ පිළිබඳව වාර්තා වෙනවද?
ඔව් දිලක්ෂ්මි, අතරම මේ නේටෝ සංවිධානය අවුරුදු 70කට කලින් ආරම්භ වෙන්නේ රුසියාවෙන් බටහිර රටවලට තියෙන තර්ජනයට එරෙහිවයි. එතකොට මේ බටහිර රටවල් තමන්ගේ ආරක්ෂාව සඳහා එකිනෙකා සමග ඇති කරගත්ත මේ නේටෝ ගිවිසුම ඔවුන් මේ අවස්ථාවේදී මේක අවස්ථාවක් කරගත්ත ඔවුනට ඉදිරියේදී මුහුණ දීමට සිද්ධ වෙන මොන වගේ තර්ජනද, ඒවට කොහොමද දැම්ම සරසන්නේ කියලා. ඉතින් මෙතනදී ඔවුන් හඳුනාගත්ත ප්‍රධාන කරුණු හතරක් ඔවුන් කිව්වේ රුසියාව, චීනය, ඒ එක්කම සයිබර් අවකාශය සහ අජටාකාශය කියන මෙන්න මේ කරුණු හතර සම්බන්ධයෙන් තමයි ඉදිරියේදී බටහිර රටවල්වලට තර්ජන ඇති වෙන්නට පුළුවන්. ඒ සඳහා ඒ එකමුතුව ක්‍රියා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා ආරම්භ කළා. නමුත් මෙතන අතර රාජ්‍ය නායකයන් අතර තිබිච්ච මේ අමනාපය සහ ඒ කාරණාව නිසා මෙතනදී නිශ්චිත වශයෙන් මේ ඉදිරි කාරණාවලදී විශේෂයෙන්ම රුසියාව සහ චීනය තමන්ට තර්ජනයක් එල්ල වේයයි කියලා ඔවුන් විශ්වාස කරන මේ රටවල් දෙක සම්බන්ධයෙන් කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ කියන එක පිළිබඳ අවසාන එකඟතාවයකට ඔවුන්ට එන්න බැරි වුණා. ඒ එක්කම ජාත්‍යන්තර ත්‍රස්තවාදය සහ සයිබර් අවකාශයේ අන්තර්ජාලය හරහා රටවල් වලට වෙන්න පුළුවන් තර්ජන හානි ඒවා සම්බන්ධෙනුත් නිශ්චිත වශයෙන් මේ සමුළුවේදී අලුත්ම තර්ජනාත්මක ප්‍රශ්න හැටියට ඔවුන් මෙතනදී හඳුනාගත්තේ. ඒ එක්කම තුර්කිය පිළිබඳව ප්‍රශ්න මතුවුණා. මොකද තුර්කිය මේ වෙනකොට තමන්ට විරුද්ධ කුර්දි සටන්කරුවන්ට එරෙහිව යුද මෙහෙයුම් ආරම්භ කරලා තියෙනවා. ඒකටත් නේටෝ සංවිධානය තදින්ම විරුද්ධයි. මොකද මේ කුර්දි සටන්කරුවන් නේටෝ හමුදාවත් එක්ක එකතු වෙලා IS සංවිධානයට විරුද්ධව මැද පෙරදිග සටන් මෙහෙවලා තියෙනවා. ඉතින් තමන්ට පක්ෂපාත කණ්ඩායමකට තමන්ගේම කණ්ඩායම, කියන්නේ නේටෝ සංවිධානයේම සමාජිකයෙක් වන තුර්කිය ඒ විදිහට තමන් එක්ක වැඩ කරපු අතුරු හමුදාවකට එරෙහිව දැන් යුද්ධ කිරීම සම්බන්ධ වෙනොත් නොයෙකුත් දෙනා කනස්සල්ල පළ කළා. ඉතින් මේ සමුළු ඇත්තටම ඔවුන් අවුරුදු 70ක එකමුතුව සමරන්න ලන්ඩන් නුවර කිට්ටුව තිබිච්ච මේ උත්සවය ඇත්තට මේ සමරණ එක කෙසේ වෙතත් නේටෝ සංවිධානයක් හැටියට ඔවුන් දැන් මුණ පාලා තියෙන අර්බුදකාරී තත්ත්වය වඩාත් පිළිබිඹු වුණා.
ඇමරිකානු මැදිහත්වීම සම්බන්ධව තවත් තොරතුරක් පිළිබඳව අපිට කතා බහ කරන්න පුළුවන් මේ සතිය වෙනකොට. ඔබ දන්නවා ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක තලිබාන් සංවිධානය සමග සාමසාකච්ඡා සඳහා මැදිහත්වීමක් සිදු කළා ඇමරිකා එක්සත් ජනපදය. තලිබාන්වරු සහ ඇෆ්ගනිස්තාන රජය සඳහා මේ සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු විදිහට ඇමරිකාව ක්‍රියා කළා. අපි මේ විශේෂාංගයනුත් මීට කලින් කතා බහ කළ තියෙනවා. මේ සාකච්ඡා සඳහා දෙපාර්ශ්වයේ මුණගැහෙන ස්ථානය බවට කටාර් රාජ්‍ය පත් කරගත්තා. නමුත් එම සාකච්ඡා අවසානයේදී අසාර්ථක වුණා. කාලයකට පස්සේ නැවතත් සුභාරංචියක් මේ සම්බන්ධව අපිට වාර්තා වෙනවා. නැවතත් ඇමරිකාව මේ සාකච්ඡා ආරම්භ කරන්නට සූදානම් කියලා තලිබාන් සංවිධානයත් එක්ක. දැන් ඇමරිකාවේ මේ උත්සාහයට බලපාපු කාරණා මොනවා විදිහටද අපිට වාර්තා වෙන්නේ යමල්?
දිනුසි, දැන් මාස 3කට විතර කලින් ඩොනල්ඩ් ට්‍රම්ප් කවුරුත් මවිතයට පත් කරමින් මේ තලිබාන් වරුන් සමග ඇති කරගත්තු සාකච්ඡා එක පෑන් පහරෙන් නතර කළා දැම්මා. ඔවුන් අවුරුද්දකට වැඩි කාලයක් තලිබාන් වරුන් සමග සාකච්ඡාවක් පවත්වාගෙන තිබුණා. අෆ්ගනිස්තානයේ කොහොමද ඇමරිකන් හමුදාව ඉවත් වුණාට පස්සේ ඒ සංක්‍රාන්තික කාලය තුළ කොහොමද ඇෆ්ගනිස්තානයේ සාමකාමීව පවත්වාගෙන යන්නේ කියන කාරණාව තලිබාන් වරුන් සමග සාකච්ඡා කරා. ඉතින් ඒ සාකච්ඡා යම්කිසි උච්ච තැනකට ඇවිල්ලා තලිබාන් සංවිධානයේ නියෝජිතයන් ඇමරිකාවට ගෙන්වගෙන කිවිසුමක් අත්සන් කරලා මේ ප්‍රශ්නේ විසඳීමට ඔන්න මෙන්න තිබිද්ද තමයි හරියටම මාස 3කට කලින් ඒ ඔහුගේ උත්සාහය අත්හැරියේ. ඉතින් ඒ උත්සාහය අත්හැරීමත් එක්කලා ඇෆ්ගනිස්තානයේ අපි දුටුවා ඒ නොයෙකුත් සටන් උත්සන්න වෙන බවක්. ඒ එකම ඒ තලිබන් වරුන් විසින් කලායේ කියන ඒ බෝම්බ ප්‍රහාර දීම් එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා සෑහෙන උත්සන්න වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වටපිටාව තුළ තමයි නැවතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ අනුමැතිය ලබා දීලා තියෙන්නේ දැනට නතර කළ දමා තියෙන ඒ තලිබන් වරුන් සමග කරන සාකච්ඡා ආරම්භ කරන්න. ඉතින් ඒකේ වැඩපිළිවෙලේ මුල් පියවර හැටියට ඇෆ්ගනිස්තානයේ මේ සාම වැඩපිළිවෙලක් සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතය හැටියට නම් කළ තියෙන ජල්මේ ඛලිසාඩ් ඔහු මේ වෙනකොටත් කාබුල් නුවරට ගිහිල්ලා සාකච්ඡා පවත්වලා තියෙනවා. ඉදිරි දින කිහිපය තුළදී ඔහු කටාර් රාජ්‍යයට ගිහිල්ලා කටාර් රාජ්‍යයේ තියෙන තලිබන් වරුන්ගේ ඒ නියෝජිත කාර්යාලයේ පිරිස සමග සාකච්ඡා කරලා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නට තීන්දුව කළා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ඇෆ්ගනිස්තානයේ සාමය ඇති කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් හොඳ සුබ ප්‍රවණතාවයක් හැටියට දකින්න පුළුවන්. ඒ එක්කම ඇමරිකානු බටපිරිස් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමේ කටයුත්තෙත් බොහොම වැදගත් පියවරක් වෙනවා. මොකද තලිබන් වරුන් සමග සාකච්ඡාවක් එමෙතන එකඟතාවයකින් පසුව තමයි ඇමරිකාව තමන්ගේ බටපිරිස් ඉවත් කරගන්න එකඟ වෙලා තියෙන්නේ. මොකද ඇමරිකාව ප්‍රකාශ කරලා තියෙන්නේ ඇමරිකානු බටපිරිස් ඉවත් කරගන්න අවස්ථාවේදී රට තුළ ඉතාමත්ම ව්‍යාකූල තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මොකද රජයේ හමුදාවන් වලට ඒ ඇමරිකාවේ හමුදාව ඉවත් වුණාට පස්සේ ආරක්ෂක කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන ඒ ශක්තිය හැකියාව තියෙනවද කියන කාරණාව පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙන නිසා.
අමල්, අර මේ කටාර් රාජ්‍යයේ තියෙන තලිබාන් කාර්යාලය පිළිබඳව ටිකක් කිව්වොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද අපි දන්නා ආකාරයට ලෝකයේ ත්‍රස්ත කණ්ඩායමක් විදිහට නම් කරලා තියෙන කණ්ඩායමකට ප්‍රසිද්ධියේ කාර්යාලයක් පවත්වාගෙන යන්නට අවකාශ ලැබිලා තියෙන බොහොම විරල අවස්ථාවක් තමයි ඒක, නේද?
ඔව්, මෙතන දිල්රුක්ෂි, ඔවුන් කටාර් රාජ්‍ය මේ සුවිශේෂ කාරණාව කරලා තියෙන්නේ තලිබාන් වරුන්ගේ යුද්ධමය කටයුතු සඳහා නෙමෙයි. ඔවුන් බොහොම තදින්ම කියා සිටින්නේ තමන්ගේ ඒ දේශපාලන කටයුතු බෙහෙවීමටත්. ඒ එක්කම රාජතාන්ත්‍රික මට්ටමින් සම වැඩපිළිවෙලක් පවත්වන්නට යම්කිසි අවකාශයක් තියෙනවා නම් ඒකට ඉඩ ප්‍රස්ථා සැලසීමට සඳහා පමණයි මේ ආකාරයෙන් ඔවුන්ට නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යන අවස්ථාව ඉඩ ප්‍රස්ථා ලබා දීලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට හේතුව තමයි බොහෝ විට අනිකුත් ජාත්‍යන්තර ප්‍රජාවගේ අනුමැතිය ඇතිව යම්කිසි සන්නිවේදන ක්‍රමවේදයක් මේ තලිබන් වරුන් සමගත් පවත්වාගෙන යන යුද්ධයක් එහෙම නැත්නම් ඔවුන් සමග යුද්ධ කරන අතරතුරේදීම රාජතාන්ත්‍රික මට්ටමින් සාම වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නට ඉඩ ප්‍රස්තා තියෙනවා නම් එය පහසු කරලීම සඳහා තමයි කටාර රාජ්‍ය මේ විදිහට මේ ඔවුන්ට අවසරය ලබා දීලා තියෙන්නේ සමන්ගේ රටේ මේ විනි නියෝජිත කාර්යාලය පවත්වාගෙන යාම සඳහා.
ඒත් එක්කම අපිට වාර්තා වෙනවා මේ ඇෆ්ගනිස්තානයේ ජන ජීවිතයේ නගා සිටුවීම සඳහා තමන්ගේ ජීවිත කාලය කැප කරපු වෛද්‍යවරයෙකුට වෙඩි තැබීමක් පිළිබඳව, වෙඩි තබා ඝාතනය කිරීමක් පිළිබඳව ඇෆ්ගනිස්තානයෙන් මේ නකමුරා කියන මේ වෛද්‍යවරයා සම්බන්ධව මේ වෙනකොට අවධානය යොමු වෙලා තියෙනවා. ඔහු ඝාතනය කළේ ඇයිද කියන ප්‍රශ්නයකුත් මතුවෙලා තියෙනවා. මේ සිදුවීම පිළිබඳව අපි සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න කැමතියි.
මෙතන දිරුක්ෂි තෙත්සු නකමුරා ජපන් ආධාර සංවිධානයක ප්‍රධානියා හැටියට ඇෆ්ගනිස්තානයේ දුප්පත් ජනතාවට විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය කරන්නට, ඒ වගේම වාරි මාර්ග කටයුතු වලට ඒ සඳහා ජපන් ආධාර ලබා දීමේදී ප්‍රමුඛ ස්ථානය අරගෙන දැන් දශක එකහමාරක විතර කාලයක් තිස්සේ ඇෆ්ගනිස්තානයේ ලොකු මෙහෙවරක් කරපු පුද්ගලයෙක් හැටියට ලෝක ප්‍රසිද්ධියට පත් වෙච්ච පුද්ගලයෙක්. ඔහුව මේ විදිහට ඔහු ගමන් කරපු වාහනයට වෙඩි තබලා ඔහුව ඝාතනය කළා තියෙනවා. ඔහුත් සමග ගමන් කරපු තව ඇෆ්ගන් ජාතිකයන් 5 දෙනෙකුත් මේ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. දැන් මේ ඉතාමත්ම මෑතකදී ඇෆ්ගනිස්තානයේ රජය විසින් විශේෂ ගෞරවයක් හැටියට ඔහුට ඇෆ්ගනිස්තානයේ ගෞරව පුරවැසිභාවය ප්‍රදානය කළා තිබුණා. ඉතින් මේ 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 ප්‍රහාරය අතර මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනිකුත් ලෝකේ බොහෝ රටවල් මේ වෙනකොට මේක තරයේ හෙලා දැකලා තියෙනවා. මේකේ වගකීම තලිබන් වරුන්ට පවරලා තියෙනවා. නමුත් ඔවුන් මේ අවස්ථාවේදී මේක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඔවුන්ගේ වැඩක් නෙමෙයි කියලා. මේක විරල කාරණාවක් නෙමෙයි. ඇෆ්ගනිස්තානයේ දිනපතාම වාගේ මේ වගේ වෙඩි තැබීම් මිනිමැරීම් සිද්ධ වෙනවා. ඉතින් ඒයින් එකක් හැටියට තමයි මේක හඳුන්වන්නේ. නමුත් මෙතනදී මේ මේ පීඩාවට පත්වෙච්ච පිරිස, ඒ වගේම මේ ජීවිතක්ෂයට පත්වෙච්ච පුද්ගලයා ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියක් ලැබපු සහන කටයුතු වලදී බොහොම ප්‍රමුඛ ස්ථානයක් අරගෙන කටයුතු කරපු පුද්ගලෙක්. දිරුක්ෂි දැනට තියෙන දැනට ලැබිලා තියෙන දත්ත අනුව අගෝස්තු මාසයේ සංඛ්‍යාලේඛන බලපුවාම දිනකට 74 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා ඇෆ්ගනිස්තාන. ඉතින් මේකෙන් ඒකෙන් අපිට පේනවා කොතරම් පිරිසක් මේ ඇෆ්ගනිස්තානයේ තියෙන අර්බුදය නිසා නිරපරාධී ජීවිතක්ෂයට පත් වෙනවාද කියලා. මේකෙන් අති බහුතරය සාමාන්‍ය සිවිල් ජනතාවයි.
ජාත්‍යන්තර ප්‍රවෘත්ති පිළිබඳව ඔබ අවධානයෙන් සිටින කෙනෙක් නම් ඔබට මතක ඇති මේ පසුගිය සතිය සිකුරාදා අපේ මේ වැඩසටහනේ මේ ලෝ වටා විදේශ විත්ති සංග්‍රහය අවසන් වුණාට පස්සේ සිදු වුණු සිදුවීමක් මේක. හැබැයි අපි දෛනික ප්‍රවෘත්ති වලින් නම් මේවා පිළිබඳව කතා බහ කළා. ඒ තමයි ලන්ඩන් නුවර පාලම් මතදී සිදුවුණු පිහියනුම. මේක මුලින්ම මේ මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙක් කරපු කාර්යයක් වෙන්නට ඇති කියලා සැක කළාට පස්සේ මේක ත්‍රස්ත ක්‍රියාවක් බවට පැහැදිලි කිරීමක් කළා බ්‍රිතාන්‍ය රජය විසින්. ඊට පස්සේ අපිට අහන්නට ලැබුණා බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් දැඩිව විවේචනයට ලක් කරනවා බ්‍රිතාන්‍යයේ පවතින මේ පුනරුත්ථාපන නීති පිළිබඳව. යම්කිසි සාපරාධී ක්‍රියාවකට වැරදිකරුවන් බවට පත් වෙලා සිපිරි දඬුවම් නියම වෙන පුද්ගලයන් පුනරුත්ථාපන ක්‍රියාවලියක් තුළින් වේලාසන නිදහස් කරලීමේ ක්‍රියාවලිය තවදුරටත් හොයා බලන්නට ඕනි කියලා තමයි බොරිස් ජොන්සන් කියන්නේ. මේක ටිකක් ආන්දෝලනාත්මක කතාවක් බවට පත් වුණා. බ්‍රිතාන්‍යයේම ජනතාව මේකට විරුද්ධව ගත්තත් අපිට තොරතුරු ලැබෙනවා. මේ සම්බන්ධව මේ වෙනකොට අලුතෙන් වාර්තා වෙන්නේ මොන වගේ කාරණාද?
ඔදිලුක්ෂ දැන් මේ පිහියනුමට සම්බන්ධ උස්මාන් ඛාන් කියන පුද්ගලයා ඔහුව 2018 කියන්නේ ගිය අවුරුද්දේ ඔහුව හිරෙන් නිදහස් වෙන්නේ ඒ තමන්ට ලබා දීලා තියෙන දඬුවමෙන් අඩකට අඩු ප්‍රමාණයක් ගෙවිලා ගියාට පස්සේ. ඉතින් ඔහු එක්කම මේ විදිහට ඒ ත්‍රස්ත ක්‍රියාවලට වරදකරුවන් වෙච්ච පුද්ගලෙන් තවත් 74 දෙනෙක් මේ ආකාරයටම මේ වෙනකොට බ්‍රිතාන්‍ය තුල මුදාහැරලයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ පුද්ගලයන් පිළිබඳ නැවත සමාලෝචනයක් ඒවා සොයා බැලීමක් දැන් ආරම්භ වෙලා තියෙනවා. මොකද දැන් මේ උස්මාන් ඛාන්ගේ මේ ප්‍රහාරය පිහියනුම් ප්‍රහාරයත් එක්කලා රට තුල ලොකු කතිකාවක් ඇති වෙලා තියෙනවා. ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් වරදකරුවන් වෙලා හිරේට නියම වෙච්ච පුද්ගලයන් තමන්ගේ ඒ දඬුවම සම්පූර්ණ වෙන්නට කලින් ඔවුන්ව නිදහස් කිරීම සම්බන්ධයෙන් දැන් දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා. මේක ඇත්තටම දිරුක්ෂි ලේබර් පක්ෂය විසින් 2008 දී ඔවුන් නීතියක් සම්මත කරගෙන තිබුණා. ඕනෑම සිරකරුවෙක් තමන්ට ලැබෙන දඬුවමෙන් ඒක ඇත්තටම අඩක් ගෙව්වහම ඇති කියලා. නමුත් ලේබර් පක්ෂය ගෙනාවපු ඒ නීති රීති පසුව කන්සර්වටිව් රජයක් විසින් ඒව වෙනස් කරලා ඒක ඔවුන් නිදහස් කිරීම සමාලෝචනය කරලා ඊට පස්සේ එයා කට්ටිය නිදහස් කිරීම සම්බන්ධයෙන් ඒ වගකීම පවරලා තිබුණා. නමුත් උස්මාන් ඛාන් සම්බන්ධයෙන් ඔහුව නිදහස් කිරීමට සුදුසුද නැද්ද කියන කාරණාව පිළිබඳ කිසිම කෙනෙක් සමාලෝචනයට පත් නොකර ඔහුගේ සිරදඬුවමෙන් භාගයක් ගෙවිල යන අවස්ථාවේදී ඒක අර ඉබේම සිද්ධ වෙන කාරණාවක් හැටියට ඔහුව නිදහස් කරන්න පියවර අරගෙන තිබුණා. ඉතින් ඒ කාරණාව දැන් ඇත්තටම බොහොම දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා. ඒ එපමණක් නෙවෙයි, දැන් ලබන සතියේ බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන මහමැතිවරණයේ ඒ මහමැතිවරණයේදී මේක එක්තරා විදිහක ඡන්දයට බලපාන කාරණාවක් හැටියටත් දැන් ඉස්මතු වෙලා තියෙනවා.
දැන් ඔයත් එක්ක මමල් මේ දැන් ලබන සතියේ පැවැත්වෙනවානේ බ්‍රිතාන්‍ය මහමැතිවරණේ, ඒ සම්බන්ධවත් ලෝකයේ විශාල අවධානයක් තියෙනවා. පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයත් විපක්ෂය වන කම්කරු පක්ෂයත් සම්බන්ධයෙන් විවිධාකාර අපිට තොරතුරු ප්‍රවෘත්ති වාර්තා වෙනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවත් සම්බන්ධ වෙන කාරණාවක් පිළිබඳව පහුගිය දවස්වල විශේෂයෙන් කතාබහට ලක් වුණා. වත්මන් පාලක පක්ෂය වන කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් වෙනවා කියලා රටවල් කිහිපයක් ඇතුළුව, මැද පෙරදිග, සයිප්‍රසය සහ ශ්‍රී ලංකාව වගේ රටවල් ඇතුළුව මේ රටවල් කිහිපයක් සඳහා බෙදුණු රාජ්‍යයක් විදිහට සලකලා ඒ රටවල් සම්බන්ධයෙන් ඒ ජනතාව සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා. මේ සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ශ්‍රී ලංකාව තුළත් ඇති වෙනවා අපි දැක්කා. ඒ පිළිබඳව බ්‍රිතාන්‍ය පැත්තෙන් ඇහෙන තොරතුරු සහ ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් ගත ක්‍රියාමාර්ග පිළිබඳවත් අපි කතා බහ කරන්න කැමතියි.
ඔදුරක්ෂි, මේ කොන්සර්වටිව් පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී එක අවස්ථාවකදී ශ්‍රී ලංකාව පිළිබඳ සඳහනක් වෙලා තිබුණා. ඒ සඳහන සම්බන්ධයෙන් තමයි ශ්‍රී ලංකා රජයත් ඇතුළු ශ්‍රී ලංකාවේ නොයෙකුත් විදේශවල තියෙන සංවිධානත් ඒ පිළිබඳ විරෝධය පෑවේ. මේකට හේතුව වුණේ එක වාක්‍යයක් තිබුණා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, ඔවුන් රාජ්‍ය දෙකක් තුලින් විසඳුමකට සහාය ලබා දෙනවා කියලා. මේක ඇතර තිබුණේ අර 2-state solution එකකට. ඒ කියන්නේ රාජ්‍යන් දෙකක් ඇති කරලා ඒ තුලින් ප්‍රශ්නේ විසඳීමට කොන්සර්වටිව් පක්ෂය සහාය දෙනවායි කියලා. මේ වාක්‍ය තිබුණා සයිප්‍රසය, ශ්‍රී ලංකාව සහ මැද පෙරදිග කියන තුනම. එතකොට මෙතනදී මේ වාක්‍ය කියවන ඕනම කෙනෙකුට දළු බැල්මටම තේින්නේ සයිප්‍රසය සහ ශ්‍රී ලංකාවෙත් රාජ්‍යන් දෙකක් ඇති කරලා රටේ තියෙන ජනවාර්ගික ප්‍රශ්නයට එය පිළිතුරක් හැටියට යෝජනා කිරීමක් සහ ඒ යෝජනාවට කොන්සර්වටිව් පක්ෂය සහාය දක්වන බවක්. නමුත් ශ්‍රී ලංකා රජය මේක පෙන්වා දුන්නට පස්සේ කන්සර්වටිව් පක්ෂයත් ඒ මැතිවරණ ප්‍රකාශය සකස් කරපු අයත් පසුව නිවැරදි කිරීමක් කළා තිබුණා. ඔවුන් මෙතනදී අදහස් කරේ මැද පෙරදිග සම්බන්ධයෙන් රාජ්‍යයන් දෙකක් ඇති කිරීම, ඒ කියන්නේ ඊශ්‍රායල් සහ පලස්තීන හැටියට වෙන වෙනම රාජ්‍ය දෙකක් බිහි කිරීමත්, ශ්‍රී ලංකාව සහ සයිප්‍රසය සම්බන්ධයෙන් ඔවුන් යෝජනා කරන්නේ සංහිඳිය හා සහජීවනය වර්ධනය කිරීමයි කියලා. ඉතින් ඒ ප්‍රකාශයත් සමග පසුව මේ නිවැරදි කිරීම ශ්‍රී ලංකා රජය මේ වෙනකොට බාර අරගෙන තියෙනවා. ඒ තුළින් මේ ඇතිවෙන්නට ගිය විශාල ඒ අර්බුදකාරී තත්ත්වයක් දැන් සමනය කරගෙන තියෙනවා. ඉතින් බොහෝ චෝදනා එල්ල වෙනවා මේ කොන්සර්වටිව් පක්ෂය ව්‍යාකූල ලෙස මේ වාක්‍ය සකස් කරන්නට ඇත්තේ සමහර විට ලන්ඩනයේ සහ විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලංකාවේ සම්භවයක් තියෙන ඒ දෙමළ ප්‍රජාවගේ ඡන්ද ලබා ගැනීම අභිලාෂයෙන් මේක කලාදෝ කියන චෝදනාවක් එල්ලවලා තියෙනවා. නමුත් මේ වෙනකොට එය නිවැරදි කිරීමක් කරලා ඒ පිළිබඳව ශ්‍රී ලංකා රජයටත් දැනුම් දීලා තියෙනවා.
අපි ස්තුතිවන්ත වෙනවා මල්. ලෝකයේ ප්‍රමුඛ කාරණා ගොනු කිරීම සඳහා මෙවරත් ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයට සම්බන්ධයෙන් පිළිබඳව. එහෙමනම් අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමු වෙමු. මාධවේදී අමල් ජයසිංහ මහතායි සුපුරුදු ලෙසින් මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් නිරුක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.